ආදරණීය දුවේ පුතේ, අද පුරවැසි අධ්‍යයනය පාඩමින් ඔබ හමු වන්නේ පතුල්ල විහාර මහාදේවී බාලිකා මහාවිද්‍යාලයේ පුරවැසි අධ්‍යාපනය පිළිබඳ ආචාර්යිනී කේ.ජී. චම්පිකා ප්‍රියදර්ශනී ගමගේ ගුරු මෑණියන්. අපි පුරවැසි අධ්‍යාපනය පාඩම සමග එක්වෙමු.
සුබ දවසක් වේවා දරුවන් සියලුම දෙනාට. මම අද කරන්න බලාපොරොත්තු වෙන්නේ හත ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපන විෂයයේ අපේ සංස්කෘතිය කියන පාඩම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. දරුවෝ සියලු දෙනාම ලෑස්තිද වැඩේට? ඉක්මනින්ම ඔයාලගේ පුරවැසි අධ්‍යාපන පොතේ අපේ සංස්කෘතිය කියන පාඩම පෙරලගන්න. ආදරණීය දරුවනේ, අපි බලමු සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා. ඔයාලා මේ වචනේ ගොඩක් අහලා ඇති නේද? හැම සමාජයකටම ඊටම ආවේනික වූ සංස්කෘතියක් තියෙනවා. අපි දන්නවනේ ඕනෑම සමාජයක මිනිසුන්ගේ හැසිරීම්, පුරුදු, ඒ වගේම සිරිත් විරිත්, ආකල්ප, විශ්වාස ආදී සියල්ල සංස්කෘතියට ඇතුළත් වෙනවා. ආදරණීය දරුවනේ, සමාජ ක්‍රමයක් තුළ පුද්ගලයන් ජීවත් වන ආකාරය සංස්කෘතියට අයිති වෙනවා. එහෙනම් සංස්කෘතිය කියන වචනය විවිධ පුද්ගලයන් විවිධාකාරයටයි නිර්වචනය කරලා තියෙන්නේ. ඒක පුළුල් අර්ථයක් දක්වන නිසා නිශ්චිත එක් නිර්වචනයක් ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. ආදරණීය දරුවනේ, අපි හැම දෙනාටම සංස්කෘතියක් තියෙනවා. එහෙම නේද? මට, ඔයාලට, අපි හැමෝටම සංස්කෘතියක් තියෙනවා. ඒකෙ මිදෙන්න අපි කාටවත් බෑ. අපේ හැසිරීම් රටා සැකසීලා තියෙන්නේ, ඒ වගේම අපි විවිධ පුරුදු වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ, ඒ වගේම සිරිත් විරිත්, අපි සිතන පතන ආකාරය, අපේ විශ්වාසයන් ආදී සියල්ලම සංස්කෘතිය කියන ලෙස අපිට නිර්වචනය කරන්න පුළුවන්. සංස්කෘතිය විදිහට අපිට නිර්වචනය කරන්න පුළුවන්. ඒ වගේම සමාජයක පවතින ආහාර පාන රටා, විවිධ සමාජවල විවිධ ආහාර පාන රටා තියෙන්නේ නේද? අපි උදාහරණයක් විදිහට ගත්තොත්, මුස්ලිම් ජනවර්ගය හැමෝම එකට වාඩි වෙලා විශාල පිගානයකට ඒ සියලුම දේවල් බෙදාගෙන හැමෝම එකට තමයි ආහාර ගන්නේ. නමුත් සිංහල අපි වෙන වෙනම පිගානවලට බෙදාගෙන වෙන වෙනම අපි ආහාර ගන්නවා. ඒතු මේවට කියනවා ආහාර පාන රටා. ඒ වගේම මංගල සහ අවමංගල චාරිත්‍ර ක්‍රම, ඒ වගේම ආගමික වත්පිළිවෙත්, විවිධාගම්වල විවිධාගමික වත්පිළිවෙත්, වැඳුම් පිදුම් කරන ආකාරය ආදී සියල්ලම සංස්කෘතියට අයත් දේවල් විදිහට අපිට ගන්න පුළුවන්. මේ දේවල් උනත් සමාජයෙන් සමාජයට වෙනස් වන තත්ත්වයක් අපිට දැක ගන්න පුළුවන්. ඒ නිසා එක් සංස්කෘතියකින් තවත් සංස්කෘතියක් වෙනස් වනවා කියන එක අපිට හඳුනා ගන්න පුළුවන් දෙයක්. ඊට පස්සේ අපි බලමු සංස්කෘතිය පිළිබඳ ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන. මම කලින් කිව්වා වගේ දුවේ පුතේ, සංස්කෘතිය පිළිබඳව පොදු නිර්වචනයක් අපිට හඳුනා ගන්න බෑ. ඒ නිසා අපිට පේනවා විවිධ මානව හා සමාජ විද්‍යාඥයන් විවිධාකාරයට නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතරින් ප්‍රකටම ප්‍රසිද්ධම නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙන්නේ ඊ.බී. ටයිලර්. ඔයාලගේ පෙළ පොතේ මේ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. එහෙම නේද? අපි කියමු බලන්න. ඔයාලා මාත් එක්කම කියමු බලන්න ඊ.බී. ටයිලර්ගේ නිර්වචනය. දැනුම, ඇදහිලි, කලා, නීති, සිරිත් විරිත්, ඇගීම් හා මිනිසා විසින් සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබා ගන්නා වූ පුරුදු, ඇබ්බැහිකම් හා හැකියාවන්ගේ සමස්තය සංස්කෘතියයි. ඒ විදිහට තමයි ඊ.බී. ටයිලර් සංස්කෘතිය නිර්වචනය කරලා තියෙන්නේ. අපි බලමු මේ නිර්වචනයේ මොන වගේ සංස්කෘතික අංග දක්නට ලැබෙනවද කියලා. දැනුම. මොකද්ද මේ දැනුම කියන්නේ? අපි විවිධ දේවල් තුලින් ලබා ගන්නා අවබෝධය නේද? සමාජය ගැන වෙන්න පුළුවන්, ඒ වගේම දේශපාලනය ගැන වෙන්න පුළුවන්, ආර්ථිකය ගැන වෙන්න පුළුවන්, විවිධාකාරයේ සොයා ගැනීම් ගැන වෙන්න පුළුවන්. මේ විදිහට අපි ලබා ගන්නා දැනුම. ඒ වගේම ඇදහිලි. විවිධාකාරයේ ඇදහිලි තියෙනවා නේද? මොනවාද? ආගමික ඇදහිලිනේ, දේව ඇදහිලි, ඒ වගේම ඉර හඳ පිළිබඳව ඇදහිලි, ගස් ගල් පිළිබඳ ඇදහිලි නේද? අපි ඈත අතීතයේ ඉඳලා විවිධ ඇදහිලි වලට ඇදහිලි සිදු කරපු ජනතාවක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම කලා ශිල්ප. මොනවාද කලාවට අයිති වෙන දේවල්? නර්තන ශිල්පය වෙන්න පුළුවන්, සංගීතය, චිත්‍ර කලාව, මූර්ති ශිල්පය නේද? එතකොට මේ වගේ ගොඩාක් කලාවට අයිති වෙනවා. ඒ වගේම නීති. මොනවාද මේ නීති කියන්නේ? මිනිසුන් පාලනය කිරීම සඳහා තියෙන රෙගුලාසි වලට තමයි අපි නීති කියන්නේ. එතකොට මේ නීති අපේ රටේ ගත්තොත් මොන නීතිද? උඩ රට නීති කියලා තියෙනවා, පොදු නීතිය කියලා තියෙනවා, ඒ වගේම දේපළ නීතිය, විවාහ නීතිය, මේ විදිහට විවිධ නීති වර්ග දක්නට ලැබෙනවා. ඒ වගේම සිරිත් විරිත්. මොනවාද අපි සිරිත් කියලා කියන්නේ? කාලයක් තිස්සේ සමාජයේ හොඳ යැයි සම්මත දේවල් වලට අපි කියනවා සිරිත් කියලා. ඒ වගේම ඇගයීම්. යම් කිසි දෙයක් අගේන ආකාරය වෙනස් වෙනවා. සමහර විට අපි කටවචනින් ඒ අගය කිරීම සිදු කරනවා, අත්පොලසන් දෙනවා, එහෙම නැත්නම් විවිධ උත්සව පවත්වනවා, සාද පවත්වනවා, ත්‍යාග දෙනවා. එතකොට මේ ඇගයීම්. වගේම මිනිසා සමාජයේ ජීවත් වෙන විට විවිධ පුරුදු, ඒ වගේම ඇබ්බැහිකම් වලට යොමු වෙනවා නේද? හොඳ පුරුදු වගේම නරක පුරුදු තියෙනවා අපිට. විවිධ හොඳ ඇබ්බැහිකම් වගේම නරක ඇබ්බැහිකම් තියෙනවා. එතකොට මෙන්න මේ සියලුම දේවල් වල සමස්ත එකතුවට ඊ.බී. ටයිලර් සංස්කෘතිය කියලා හඳුන්වලා තියෙනවා. මේ නිර්වචනයේ ආදරණීය දුවේ පුතේ ඔයාලා හොඳින් කටපාඩම් කරගන්න ඕනේ. ඔයාලගේ විභාගයට සමහර විට මේ නිර්වචනේ ලියන්න එන්න පුළුවන්. එතකොට සංස්කෘතිය පිළිබඳව තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා ඔයාලගේ පෙළ පොතේ අධ්‍යාපන චාරිකාව පිළිබඳව කතා බහක් දක්වලා තියෙනවා නේද? ඒක ඉතාම හොඳට ඔයාලා කියව ගන්න. අනුරාධපුර පොළොන්නරුවේ තියෙන විවිධ සංස්කෘතිකාංග පිළිබඳව තමයි මේ කතා බහේදී අපිට දැනගන්න ලැබෙන්නේ. ආදරණීය දුවේ පුතේ, අපි බලමු එහෙනම් මොකද්ද සංස්කෘතිකාංග කියන්නේ කියලා. හැම සමාජයකම පැවැත්ම සඳහා සංස්කෘතිය මගින් ඉටු කරනු ලබන මෙහෙය අතිශය වැදගත් වෙනවා. ඒ වගේම කාලයෙන් කාලයට සංස්කෘතිය විවිධ වෙනස්කම් වලට ලක්වන ආකාරයක් අපට දැක ගන්න පුළුවන් වෙනවා. ඒකට හේතුව තමයි සංස්කෘතිය එකම තැනක තියෙන්නේ නැහැ. කාලයෙන් කාලයට වෙනස් වෙන සමාජ ආර්ථික තත්ත්වයන් එක්ක සංස්කෘතිකාංගත් මොකද වෙන්නේ? මේවත් වෙනස් වීම වලට ලක් වෙනවා. සමාජයෙන් සමාජයට සංස්කෘතිය වෙනස්. එහෙම නේද? දැන් අපේ රටේ තියෙන සමාජයෙන් සමාජයට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට සංස්කෘතිකාංග වෙනස් වෙනවා වගේම රටින් රටට සංස්කෘතිකාංග වෙනස් වෙනවා. ඒ නිසා එක් එක් සංස්කෘතියට ආවේනික සුවිශේෂ සංස්කෘතික ලක්ෂණ අපිට දැක ගන්න පුළුවන්. කොහොම වුණත් දුවේ පුතේ, හැම සංස්කෘතියකම දක්නට ලැබෙන සංස්කෘතිකාංග රාශියක් තියෙනවා. ඒවා වරින් වර වෙනස් වෙන්න පුළුවන්. මොනාදේ සංස්කෘතිකාංග කියලා අපි බලමු. භාෂාව, ආගම, සාහිත්‍ය, ඇඳුම් පැළඳුම් ආදී දේවල් සංස්කෘතික අංග විදිහට ඇතුළත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, තව අපිට ගන්න පුළුවන් මොනාද සංස්කෘතිකාංග කියන්න බලන්න. ආගම වෙන්න පුළුවන් දැනුම, විශ්වාස හා ඇදහිලි, අධ්‍යාපනය, සිරිත් විරිත්, නීති රීති හා සම්ප්‍රදායන්, ඒ වගේම කලා ශිල්ප, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, සාහිත්‍ය, භාෂාව, මේ කියන සියලුම දේවල් සංස්කෘතික අංග විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ පිළිබඳව සටහනක් ඔයාලගේ පෙළ පොතේ දක්වලා තියෙනවා. එහෙම නේද? මේ සටහන හොඳින් කියව ගන්න ඕනි. මේ විදිහට සංස්කෘතිකාංග තිබුණට දුවේ පුතේ හැම සංස්කෘතියකම දක්නට ලැබෙන පොදු ලක්ෂණ තියෙනවා. සමාජයෙන් සමාජයට සංස්කෘතිය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එක් සංස්කෘතියකින් තවත් සංස්කෘතියක් අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. එහෙම වෙනස් වුණත් ඒ හැම සංස්කෘතියකටම පොදු ලක්ෂණ රාශියක් පවතිනවා. උදාහරණයක් විදිහට අපි ගමු භාෂාව, ආගම, සිරිත් විරිත් කියන මෙන්න මේ සංස්කෘතිකාංග හැම සංස්කෘතියකටම පොදු සංස්කෘතිකාංග විදිහට තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම බහුසංස්කෘතික ජන සමාජයක සමාජිකයක වශයෙන් අපි කටයුතු කිරීමේදී එක් එක් සංස්කෘතියට සුවිශේෂ වූ සංස්කෘතික ලක්ෂණ වගේම පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණත් හඳුනා ගැනීම වැදගත්. මොකද්ද බහුසංස්කෘතියක් කියලා කියන්නේ දුවේ පුතේ? බහුසංස්කෘතියක් කියලා කියන්නේ විවිධ භාෂා කතා කරන, විවිධ ආගම් අදහන, ඒ වගේම විවිධ සිරිත් විරිත් අනුගමනය කරන මේ හැමෝම එකට ජීවත් වන සමාජයකට අපි කියනවා බහුසංස්කෘතික සමාජයක් කියලා. එතකොට මේ බහුසංස්කෘතික සමාජවල වෙනස් සංස්කෘති ලක්ෂණ වගේම හැම සංස්කෘතියකටම පොදු ලක්ෂණ අපි හඳුනා ගැනීම ඉතාම වැදගත්. උදාහරණ විදිහට අපි ගමු. හැම සංස්කෘතියකම අධ්‍යාපනය, සිරිත් විරිත්, ආහාර පාන කියන දේවල් අපිට දක්නට ලැබෙනවා. අධ්‍යාපනය තුලින් මොනවාද කරන්නේ? හැම සංස්කෘතියකම අධ්‍යාපනය තියෙනවා. එතන මේ අධ්‍යාපනය තුලින් මොකද කරන්නේ? සංස්කෘතිය පවරා දීමක් තමයි සිද්ධ වෙන්නේ නේ. අපි දැන් පාසල් ගත්තොත් මේ පාසල්වල මොකද වෙන්නේ? වසරින් වසර ළමයි ඇතුළත් වෙනවා. ඉහළ වසරවල අය, පාල වසරවල අයට තමන්ගේ සංස්කෘතිය පැවරීමක් සිදු කරනවා. එතකොට ඉහළ පන්තිවල අයලා අක්කලාගේ සංස්කෘතිකාංග දිහා බලාගෙන තමයි ඔවුන් හැසිරෙන විදිය, කතා බහ කරන විදිය, පාසල තුල ගත කරන ආකාරය මේව බලාගෙන ඉඳලා තමයි ඊට පහළ නංගිලා මල්ලිලා ඒ අනුව හැඩගැසින්නේ. එතන මේක දිගින් දිගටම සිදුවන දෙයක්. ඒ නිසා අධ්‍යාපනයේ තුලින් ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? සංස්කෘතිය පවරා දීමක්. අධ්‍යාපනයේ තුලින් ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ සංස්කෘතිය පවරා දීමක්. ඒ වගේම දුවේ පුතේ සිරිත් විරිත් කියන දෙය හැම සංස්කෘතියකටම පොදු කාරණයක්. මොනවාද සිරිත් විරිත් වලට අයිති වෙන්නේ? දෙමාපියන්ට වැඩිහිටියන්ට ගරු කිරීම, දෙමාපියන්ට වැඩිහිටියන්ට සැලකීම නේද, ගුරුවරුන්ට ගරු කිරීම, මේ වගේ දේවල් අපි සිරිත් විරිත් විදිහට හඳුනා ගන්නවා. ඒ වගේම ආහාර පාන. හැම සංස්කෘතියකටම අයිති අයත් ආහාර පාන ලබා ගන්නවා. එතකොට ඒවා මොනවාද? ආහාර පාන සංස්කෘතියෙන් සංස්කෘතියට මේවා වෙනස් වෙන්න පුළුවන්. බත්, එළවලු, පළතුරු, මාස් මාළු ඔය වගේ වෙනස් වෙන්න පුළුවන්. හරි, දැන් දුවල පුතාලා තේරුම් ගන්න ඇති මොනවාද මේ පොදු සංස්කෘතික ලක්ෂණ කියලා. හැම සමාජයකටම සංස්කෘතිය තියෙනවා වගේම සංස්කෘතිකාංග තියෙනවා වගේම හැම සමාජයකටම පොදු සංස්කෘතිකාංග මොනවාද කියලා දැන් අපි තේරුම් ගත්තා. එහෙනම් අපි ඊළඟට යමු වෙමු එක් එක් සංස්කෘතියට අනන්‍ය වූ ලක්ෂණ මොනවාද කියන එක. මොකද්ද මේ අනන්‍ය කියන්නේ? අනන්‍ය කියන වචනේ තේරුම ඊට ආවේනික කියන එකයි. ඒකට වෙන්නෝ එහෙම නැත්තම් ආවේනික කියන එකයි. එක් සංස්කෘතියට උරුම වූ ඊට ආවේනික වූ ලක්ෂණ මොනවාද කියලා තමයි දැන් අපි බලන්නේ. ආදරණීය දුවේ පුතේ, විවිධ සංස්කෘතීන් අතර වෙනස්කම් ඇතිවීම සඳහා බලපාන සාධක මොනවාද කියලා අපි බලමු. ඒවා තමයි ජන වර්ග, ආගම, භාෂා, ජීවනෝපාය ක්‍රම ආදී කරුණු අපිට හඳුනා ගන්න පුළුවන්. සංස්කෘතීන් අතර වෙනස්කම් මොනවාද කියලා මෙන බලන්න. උදාහරණයක් විදිහට අප ගමු ශ්‍රී ලාංකික ජන සමාජය. එතකොට මේ ශ්‍රී ලාංකික ජන සමාජයේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ වගේ ජන වර්ග රාශියකින් සමන්විත වෙනවා. ඒ සෑම ජන වර්ගයකටම එයටම ආවේනික සංස්කෘතියක් තියෙනවා. ඒ වගේම ඒ වාටම ආවේනික සංස්කෘතික ලක්ෂණත් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ සංස්කෘතික විවිධත්වයට හේතු වෙන සාධක මොනවාද? ඒ තමයි ජන වර්ගය, ආගම, භාෂාව, ජීවනෝපාය මාර්ග. උදාහරණයක් විදිහට ජන වර්ගයෙන් ජන වර්ගවලට සංස්කෘතිකාංග වෙනස් වෙනවා. ඒවාට අයිති වූ වෙනස් සංස්කෘතිකාංග අපිට දක්නට ලැබෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ සිංහල, ද්‍රවිඩ ජන වර්ග දෙක ගමු. එතකොට සිංහල ජන වර්ගයට ආවේනික අසංස්කෘතික ලක්ෂණ වගේම ද්‍රවිඩ ජන වර්ගයට ආවේනික සංස්කෘතික ලක්ෂණ දක්නට ලැබෙනවා. ආදරණීය දුවේ පුතේ, බහු සංස්කෘතික සමාජයක ජීවත් වීමේදී මේ සංස්කෘතික අනන්‍යතාවය හඳුනා ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම විවිධ සංස්කෘතිවලට අයත් ලක්ෂණ හඳුනා ගන්න ඕනි. ඒ විතරක් නෙවෙයි, අපි ඒවට ගරු කරන්න ඕනි. ඒ වගේම ඒවා හෙලා දකින්න හොඳ නැහැ. ඒවට ගරු නොකළොත්, ඒවා හෙලා දැක්කොත් මොකද වෙන්නේ? එකිනෙකා අතර තියෙන සම්බදතා බිඳ වැටෙන්න පුළුවන්. ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. එහෙම වුණොත් සංස්කෘතීන් අතර ශක්තිමත් අන්තර් සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ නැහැ. හැබැයි අපි ඒවට ගරු කළොත්, ඒවා හෙලා නොදැක්කොත් මොකද වෙන්නේ? ඔව්, මේ සංස්කෘතීන් අතර ශක්තිමත් අන්තර් සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. ඒ වගේම සමාජයේ සහජීවනය, සහෝදරත්වය, සමානාත්මතාවය, සමගිය වගේම සාමය ඇති වෙනවා. එහෙනම් දුවේ පුතේ, අපිට තේරෙනවා මේ සංස්කෘතීන් වලට එකිනෙකා ගරු කරන්න ඕනි කියලානේ. එහෙම වුණොත් එකම රටක හැමෝම සහෝදරත්වයෙන් කටයුතු කරන්න පෙළඹෙනවා. දැන් අපි දුවේ පුතේ බලමු ශ්‍රී ලාංකික ජන සමාජයේ සංස්කෘතික විවිධත්වය පිළිබඳව. ශ්‍රී ලාංකික ජන සමාජය අපි දන්නවා දුවේ පුතේ, බහු සංස්කෘතික ජන සමාජයක්නේ. අපේ රට තුල සිංහල, දෙමළ, මුස්ලිම් යන ප්‍රධාන ජන වර්ග තුනක් තාම සහෝදරත්වයෙන් යුතුව සියවස් ගණනාවක් තිස්සේ ජීවත් වෙනවා නේද? ඒ වගේම ඊට අමතරව තවත් ජන වර්ග අපේ රටේ ඉන්නවා. කවුදේ? බර්ගර්, මැලේ වගේ වෙනත් ජනවර්ගත් අපේ රටේ අනිත් ජනවර්ග සමග ඉතාම සහෝදරත්වයෙන් යුතුව කටයුතු කරනවා. අපි හැමෝටම හැකි වෙලා තියෙනවා ශ්‍රී ලාංකික ප්‍රජාවක් විදිහට එකට එකතු වෙලා කටයුතු කරන්න. ඒ වගේම ආගම් වශයෙන් ගත්තුට, ආගම් වශයෙන් ගත් විට ලංකාවේ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි යන ආගම් හතරට අයත් ජන කොටස් එකට ජීවත් වීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම විවිධ ආගම් තිබුණට මේ ආගම් අතර සහජීවනයක්, සහයෝගයක් අපිට දක්නට ලැබෙනවා. ඒකට හොඳම නිදසුන තමයි අපේ රටේ තියෙන බොහෝ ආගමික ස්ථාන. හැම ආගමකටම අයත් කණ්ඩායම්වල පූජනීය ස්ථාන බවට පත් වෙලා තියෙනවා. කියන්න බලන්න ඒවට නිදසුන්. ඔයාලා ගිහින් තියෙනවද කතරගම දේවාලේ? එතකොට කතරගම දේවාලයට ලංකාවේ හැම ආගමික කණ්ඩායමකට අයිතිම ජනවර්ගයන් යනවා. බාරහාර වෙනවා. නේද? ඒ වගේම නල්ලූර් කෝවිල, ඒ වගේම මඩුපල්ලිය, තලවිල ශාන්ත ආනා දෙව්මෙඳුර, ඒ වගේම ශ්‍රීපාදස්ථානය, ඔය වගේ පූජනීය ස්ථාන කීපයක්ම අපේ රටේ හඳුනගන්න පුළුවන්. හැම ජනවර්ගයක්ම ඉතාම ගෞරවයෙන් යන ස්ථාන විදිහට. ඒ වගේම දුවේ පුතේ භාෂාව ගත්තොත්, සිංහල දෙමළ භාෂා අපේ රටේ පවතින ප්‍රධාන භාෂා දෙක වෙනවා. නමුත් සිංහල දරුවන් අපි දන්නවා පාසල්වල දෙමළ භාෂාව ඉගෙන ගන්නවා. දෙමළ දරුවන් සිංහල භාෂාව ඉගෙනගෙන හොඳින් ඒ භාෂා හසුරුවන ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. ඒක ඉතාම යහපත් ලක්ෂණයක්. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාව කියන්නේ බහු සංස්කෘතික රාජ්‍යයන්නේ. එතකොට එකිනෙකාගේ සංනිවේදනය සාර්ථක වෙන්න නම් මොකක් වෙන්න ඕනිද? අනිකාගේ අදහස් දැනගන්න නම් අපි භාෂා පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන තියෙන්න ඕනි. ඒ නිසා අද වෙනකොට අධ්‍යාපනය තුලින් ඒ භාෂා අවබෝධය ලබා දීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි අනිවාර්යෙන්ම ඉංග්‍රීසි භාෂාවත් හොඳින් දැනගත යුතු වෙනවා. ඒකට හේතුව තමයි ඉංග්‍රීසි භාෂාව කියන්නේ ජාත්‍යන්තර භාෂාවක්නේ. එතකොට අපිට නව ලෝකයක් එක්ක, ජාත්‍යන්තරයක් එක්ක ඉතාම සමීපව කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම අපි මව් භාෂාව පමණක් නෙවෙයි, රටේ භාවිතා කරන අනෙක් භාෂා කතා කරන්න වගේම ලිවීමට හුරුවක් අපි ලබාගත යුතුයි. මේ විදිහට අපේ රට තුල විවිධ ජනවර්ග, ආගමික කණ්ඩායම්, භාෂා පැවතීම නිසා බහු සංස්කෘතික ජන සමාජයක විවිධාකාර ලක්ෂණ අපිට දැනගන්න පුළුවන්. ඒ වගේ බහු සංස්කෘතික ජන සමාජයක සාමකාමීව සහ සහයෝගයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යම කාරණයක් බවට පත් වෙනවා. එහෙම සහයෝගයෙන් කටයුතු කරන්න නම් ඒ සඳහා අපි සියලු දෙනාම කැපවීමෙන් කටයුතු කළ යුතුයි. දැන් අපි උදාහරණයක් විදියට ජීවනෝපාය ගමු බලන්න. ජීවනෝපාය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා නේද? ගොවිතැන, රාජ්‍ය සේවය, ව්‍යාපාර, සයන් රැකියා, ධීවර කර්මාන්තය, ඔය වගේ රැකියා වගේම වෙනත් රැකියා කරන බොහෝ අය ඉන්න පුළුවන්. එහෙනම් අපිට පේනවා විවිධ ජීවනෝපාය ක්‍රමත් සංස්කෘතිකාංගවලට ඇතුළත් වෙනවා කියලා. ඒ වගේම විවිධ ආගම් හා ජන වර්ගවලට ආවේනික ලක්ෂණ තියෙනවා. ආගම්වලට වගේම දුවේ පුතේ ජන වර්ගවලට ආවේනික සංස්කෘතික අංග ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන්. නේද? භාෂා, ආගම්, ඇඳුම් පැළඳුම්, කලා ශිල්ප, අධ්‍යාපනය ආදිය හැම සංස්කෘතියකටම පොදු ලක්ෂණ වෙනවා. හැම සංස්කෘතියකටම යම් භාෂාවක් තියෙනවා. ඔවුන් අදහන ආගමක් තියෙනවා. ඇඳුම් පැළඳුම් හැම සංස්කෘතියකටම තියෙනවා. කලා ශිල්ප තියෙනවා. අධ්‍යාපනය ලබා ගන්න ආකාරය තියෙනවා. හැබැයි එකිනෙක සංස්කෘතියෙන් අනිත් සංස්කෘතිය අපිට මේ ලක්ෂණ වලින් වෙනස් විදියට අඳුන ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඇඳුම් පැළඳුම් ගත්තොත් අපේ රටේ විවිධ ජන වර්ග විවිධාකාරයේ ඇඳුම් ඔවුන්ගේ සංස්කෘතියට ගැලපෙන ආකාරයට අඳිනවා. නේද? සිංහල ජන වර්ගය චීත්තය හැට්ටය, ඒ වගේම සරම බැනියම, ළමා සාරිය, ජාතික ඇඳුම, ඔය වගේ දේවල් අඳිනවා. මුස්ලිම් ජනතාව පිරිමින් ඔළුවට තොප්පියක් දාගන්නවා. නේද? කාන්තාවන් දිග ගවුම ඇඳලා පරදාව පළඳ ගන්නවා. එතකොට මේ විදිහට වෙනස් වෙනවා. අපි බලමු විවිධ උත්සව අවස්ථාව. විවිධ උත්සව අවස්ථාවන් බලමු බලන්න. අපේ රටේ ප්‍රසිද්ධම උත්සවය තමයි සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය. මේ උත්සවය විශේෂයෙන් සිංහල ජනතාව හා හින්දු ජනතාව තමයි සමරන්නේ. මොනවාද සිංහල අලුත් අවුරුදු උත්සවයේ අපිට දක්න ලැබෙන සංස්කෘතිකාංග? අපි දක්නට ලැබෙනවා මොනවාද? සිංහල අලුත් අවුරුද්දේමට පෙර ගෙවල් දොරවල් පිරිසුදු කරනවා, ඒ වගේම රස කැවිලි හදනවා, අලුත් ඇඳුම් අඳිනවා, නේද? නැකතට ලිපිගිනි මොලවනවා, ඒ වගේම නැකතට හිස තෙල් ගානවා. මේ වගේ සංස්කෘතිකාංග රාශියක් අපිට දක්නට ලැබෙන උත්සවයක් විදිහට සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම වෙසක් පොසොන් උත්සව, ඒ සඳහා විවිධ වූ සංස්කෘතිකාංග අපිට දක්නට ලැබෙනවා. නේද? තොරන් නැති ඉදි කිරීම, ඒ වගේම වෙසක් කූඩු සැකසීම, දාන සීල භාවනා ඇති කිරීම, පෙරහර මංගල්‍ය, එතකොට මේ වගේ විවිධ සංස්කෘතිකාංග එයට ආවේනික වෙනවා. ඒ වගේම තයි පොංගල් උත්සවය, හින්දු ජනතාව සමරන තයි පොංගල් උත්සවය, කතෝලික ජනතාව සමරන නත්තල් උත්සවය, ඒ වගේම මුස්ලිම් ජනතාව සමරන හජ්ජි උත්සවය ගත්තොත් ඒවට ආවේනික වූ විවිධ සංස්කෘතිකාංග අපිට දක්නට ලැබෙනවා. මේ විදිහට බැලුවම දුවේ පුතේ එක් එක් ආගමට ජන වර්ගවලට ආйти සමාජිකයන් අනුගමනය කරන වෙනස් සංස්කෘතික උත්සව අවස්ථා අපිට දැක ගන්න පුළුවන්. හොඳම නිදසුන තමයි විවාහ මංගල හා අවමංගල අවස්ථා. එතකොට විවිධ ජන වර්ග විවාහ උත්සව, අවමංගල උත්සව පවත්වන ආකාරය වෙනස්. දැන් විවාහ උත්සව අපිට දක්නට ලැබෙනවා ද්‍රවිඩ ජනතාවගේ විවාහ උත්සව, ඒ ඇඳුම් පැළඳුම් ඔවුන්ගේ චාරිත්‍ර වෙනස්. ඒ වගේම සිංහල ජන වර්ගයේ විවාහ උත්සවවල චාරිත්‍ර වාරිත්‍ර වෙනස්. නේද? මගුල් පෝරුව, අෂ්ටක කීම, නේද? ඔය වගේ සංස්කෘතිකාංග දක්නට ලැබෙනවා. ඒ වගේම අවමංගල අවස්ථාවලදී අපිට මොන වගේ සංස්කෘතිකාංග දක්නට ලැබෙනවද? සිංහල ජන වර්ගයේ අවමංගල උත්සවවලදී භික්ෂුන් වහන්සේලා නිවසට වැඩමවීම, පාංශකූලය ලබා දීම, ඒ වගේම පින් පැමිණවීම වගේ දේවල් සිදු කරනු ලබනවා. හැබැයි ඉස්ලාම් ආගම ගත්තොත් ස්ලාම් ආගමේ දින කීපයක් ඒ මරණය තබා ගන්නේ නැ නේද? පැය 24ක් ඇතුළත මොකද කරන්නේ? ඔවුන් බූමදානේ කරනවා. ඔවුන් කිසිසේත්ම ආදාහණය කරන්න කැමති වෙන්නේ නැ. ඒ වගේම දරුවනේ, ඔයාලා දැකලා ඇති කුඩා දරුවන් ඉඳුල් කට ගෑමේ උත්සවය සිදු කරනවා. සිංහල ජන වර්ගය ඉස්ලාම බත් කවන උත්සවය කියලා අපි කියනවනේ. ඉඳුල් කට ගෑමේ උත්සවය සිදු කරනවා. ඒවට නැකත් බලනවා, කැවිලි පෙවිලි හදනවා නේද? ඒවට වෙනම චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. ඒ වගේම ඉස්ලාම කෙස් කැපීමත් නැකතකට අනුවයි සිදු කරනු ලබන්නේ. තවත් අවස්ථාවක් කියමු බලන්න. අපි අලුත් නිවාසයක් හදලා ඒ නිවාසයට ගෙවදීමේදී මොකද කරන්නේ? අපි ආවට ගියාට අලුත් නිවාසයකට ගෙවදින්නේ නැහැ නේද? ඒ සඳහා නැකතක් බලනවා, විවිධ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරලා තමයි ඒ ගෙදරට ගෙවදීම සිදු කරන්නේ. මේ විදිහට සංස්කෘතික උත්සවවලදී අනුගමනය කරන සිරිත් විරිත් ජන වර්ගයෙන් ජන වර්ගයට වෙනස් වෙනවා. ඒ වගේම ආගමෙන් ආගමටත් වෙනස් වීමක් අපිට දක්නට ලැබෙනවා. ආදරණීය දුවේ පුතේ, ඊළඟට අපි බලමු සංස්කෘතික දායාද කියන්නේ මොනවාද කියලා. සංස්කෘතික දායාද කියන්නේ මොනවාද කියලා. හැම සංස්කෘතියකටම අයත් වූ සංස්කෘතික අංග පවතින නිසා ඒවා ආරක්ෂා කිරීම අපේ වගකීමක්. ඒවා ආරක්ෂා කරනවා විතරක් නෙවෙයි, ඒවා අනාගත පරම්පරාව වෙත බාරදීම, එහෙම නැත්නම් පවරාදීම අනිවාර්යෙන්ම කළ යුතු වෙනවා. හැම සංස්කෘතියකටම අයත් අංග සංස්කෘතිකාංග දායාද විදිහට හඳුනා ගන්න. එහෙම නැත්නම් සංස්කෘතික දායාද විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒවනම් සිරිත් විරිත්, කලා ශිල්ප ආදී අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. මේ විදිහට සංස්කෘතික දායාද ආරක්ෂා කරමින් පවත්වාගෙන යාමෙන්ම අනාගත පරම්පරාව වෙත පවරා දීම අපි හැමෝගෙම යුතුකමක් බවට පත් වෙනවා. ආදරණීය දරුවනේ, සංස්කෘතිකාංග ආරක්ෂා කිරීම අතිශයම වැදගත් දෙයක්. සංස්කෘතිය අඛණ්ඩව පැවැත්ම තහවුරු වීම සඳහා තමයි සංස්කෘතිකාංග ආරක්ෂා කළ යුත්තේ. ඒකට හේතු තමයි අතීත උරුමයන් පිළිබඳ අභිමානය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා මේ සංස්කෘතිකාංග ආරක්ෂා කර ගැනීම මගින්. දැන් අපි සීගිරියට ගියාම, ඒවා අනුරාධපුර පොළොන්නරුවට ගියාම අපිට අමුතු අභිමානයක් දැනෙනවා නේද? ඒ අභිමානය දැනෙන්නේ ආදි මුතුන් මිත්තන් මේ සංස්කෘතිකාංග ඒ විදිහට ආරක්ෂා කරපු නිසා. විශේෂයෙන්ම රටක ජනවාර්ගික භාෂා සහ ආගම් කණ්ඩායම් වලට සුවිශේෂ වූ අනන්‍යතාවයක් තියෙනවා. එතකොට මේ අනන්‍යතා නියමාකාරයට ආරක්ෂා කර ගැනීම අපි හැමගේ යුතුකමක් බවට පත් වෙනවා. එතකොට මේ සංස්කෘතිකාංග ආරක්ෂා කර ගැනීම සඳහා පුරවැසියෙක් විදියට අපි අනුගමනය කරන්න ඕනි මොනවාද කියලා බලමු. ආදරණීය දුවේ පුතේ, සංස්කෘතික දායාද ආරක්ෂා කර ගැනීමේ වටිනාකම පිළිබඳව සමාජයේ දැනුවත් කරන්න ඕනි. අපිට එදිනෙදා ජනමාධ්‍යවලින් අහන්න දකින්න ලැබෙනවා අපේ රටේ තියෙන පෞරාණික වැදගත්කමකින් යුක්ත සංස්කෘතිකාංග විනාශයට පත් වෙන විදිය. ඒකට ප්‍රධාන හේතුව තමයි ජනතාව ඒ සංස්කෘතිකාංගවල වැදගත්කම පිළිබඳව අවබෝධ කරගෙන නැතිවීම. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම කරන්න පුළුවන් මේ සංස්කෘතික දායාද පිළිබඳව සමාජය දැනුවත් කිරීම. ඒ විතරක් නෙවෙයි මේ සංස්කෘතික දායාදවලට හානි කරන විවිධ ක්‍රියාකාරකම් වළක්වන්න ඕනි. ඒ සඳහා විවිධ නීති රීති හඳුන්වලා දීලා මේ තත්ත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න ඕනි. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ, සංස්කෘතික දායාදවලට හානි වෙන අවස්ථා පිළිබඳව අදාළ ආයතන දැනුවත් කිරීම නම් ඉතාම වැදගත්. අපි බලමු මොන ආයතනවලටද මේ දැනුවත් කිරීම සිදු කරන්න ඕනි කියලා. යම් කිසි සංස්කෘතිකාංගයක් විනාශයට පත් වෙනවා නම් අපිට ඉක්මනටම පොලිසිය දැනුවත් කරන්න පුළුවන්. ඒ වගේම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න පුළුවන්. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආදී ආයතන අපිට දැනුවත් කරන්න පුළුවන්. හරි, ආදරණීය දුවේ පුතේ, මං අද ඔයාලාට කියලා දුන්නේ අපේ සංස්කෘතිය කියන පාඩමේ කොටසක්. එහෙනම් ආදරණීය දරුවනි, ඉක්මනින්ම ඔයාලගේ අභ්‍යාස පොත ගන්නකෝ. මේ ප්‍රශ්න ටික ඔයාලා ලියාගෙන නැවත පාඩම කියවලා හොඳින් මේවට පිළිතුරු සපයන්න ඕනි. ලියාගන්න පළවෙනි ප්‍රශ්නය. සංස්කෘතිය යනු කුමක්දැයි? සංස්කෘතිය යනු කුමක්දැයි? නිර්වචනයක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. නිර්වචනයක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. ඊළඟ එක, සංස්කෘතික අංග මොනවාද? සංස්කෘතික අංග මොනවාද? ඊළඟ ප්‍රශ්නේ, සෑම සංස්කෘතියකටම දක්නට ලැබෙන පොදු ලක්ෂණ මොනවාද? සෑම සංස්කෘතියකම දක්නට ලැබෙන පොදු ලක්ෂණ මොනවාද? ඊළඟ එක, එක් එක් සංස්කෘතියට අනන්‍ය වූ ලක්ෂණ මොනවාද? එක් එක් සංස්කෘතියට අනන්‍ය වූ ලක්ෂණ මොනවාද? ඊළඟට, ශ්‍රී ලාංකික ජන සමාජයේ පවතින බහු සංස්කෘතික ලක්ෂණ මොනවාද? ශ්‍රී ලාංකික ජන සමාජයේ පවතින බහු සංස්කෘතික ලක්ෂණ මොනවාද? ඊළඟ එක, සංස්කෘතික දායාද යනු කුමක්ද? සංස්කෘතික දායාද යනු කුමක්ද? අවසාන ප්‍රශ්නය, සංස්කෘතික දායාද ආරක්ෂා කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? ආදරණීය දුවේ පුතේ, ඔයාලා නැවත පාඩම කියවලා මේ ප්‍රශ්න වලට හොඳට පිළිතුරු සපයන්න ඕන. එහෙනම් අදට මම පාඩමෙන් සමු ගන්නවා යලිත් මෙවැනිම පාඩමකින් ඔයාලත් එක්ක සම්බන්ධ වන බලාපොරොත්තු වෙමි. ඔයාලා පරිස්සමට නිවසටම වී සිටින්න. ඔයාලා හැමෝටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
ආදරණීය දුවේ පුතේ, අද පුරවැසි අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙන ආවේ බදුල්ල විහාර මහදේවී බාලිකා මහාවිද්‍යාලයේ පුරවැසි අධ්‍යාපනය පිළිබඳ ආචාර්යනි කේ.ජී. චම්පිකා ප්‍රියදර්ශනී ගමගේ ගුරුමෑණියන්.